Kapitel 4, අපි ශාසන තුන ආදුරන් වහන්සේගෙන් පළමු කොටම අවසරයි. ඒ වගේම අපේ විහාරස්ථානයේට වැඩම කරලා මේ මොහොතේදී මේ විහාර මන්දිරේ ධර්මාසනාරූඪව වැඩ වාසය කරන පූජනීය පිටිගල ගුණරත්න හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. සදහවත් කාරුණික පින්වතුනි, කුඩා දරුවනි, දැරියනි, ඕක්ලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා හැටියට අපටත්, ඒ වගේම දායක කාරක මූලික ආදී පින්වත් පින්වත්යන් හැටියට ඔබ සෑම දිනාටම අද දවසේ ඉතාමත්ම වටිනා අනුස්මරණීය දවසක් හැටියටයි පළමුවෙන් අපිට සිහිපත් කරන්නට වාසනාව ලැබිලා තියෙනවා. පසුගිය වසර කිහිපය දිහා ආපස්සට හැල්ල බැලුවයින් පස්සේ අපේ විහාරස්ථානයේට මේ වගේ වාසනාවන්ත අවස්ථාවන් බොහෝ උදා වුණා. මේ වර්ෂයේ කෙවේගේ කාලය තුල වගේම ඒ වාසනාවන්ත අවස්ථාවක් තමයි අද දවසේ අපිට මේ උදා වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව අපිට උදා වුණේ අධිපෝජනීය පිටිගල ගුණරත්න අපේ හාමුදුරන් වහන්සේ අද දවසේ පටන් දවස් 10ක් පුරාවට අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරමින් මේ දහම් වැඩසටහන පැවැත්වීම නිසා අද 2009 වර්ෂයේ නොවැම්බර් මාසයේ 10 වෙනිදා අපේ දහම් වැඩසටහන ආරම්භ කරන දවස හැටියට පළමුවෙන්ම තෙරුවන් ගුණ සිහිපත් කරමින් මල් පහන් ගිලන්පස සුවඳ දුම් ආදී පූජාවන් බොහොමත්ම ගෞරවයෙන් තැන්පත් කළා. ඊළඟට පන්සිල් සමාදන් වෙලා දැන් සූදානම් වෙන්නේ අදින් ආරම්භ කරන ඒ පිටාමුතුන් දහම් වැඩසටහන, ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡා, සීල භාවනා, පින්කම් ආදී වශයෙන් ආරම්භ කරන්න. ආරම්භක දවස හැටියට මා කල්පනා කළා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මූලික හැඳින්වීමක් සිදු කරන්නට ඔබෙන් විනාඩි කිහිපයක් ලබා ගන්නට. පළමුවෙන්ම අපි දිනපතා පවත්වන පූජාව මේ දවස් 10 තුළ මල් තැන්පත් කිරීමෙන් පමණක් සිදු කරන්නට තීරණය කළා. ඒ අනුව අද දවසේ පූජාවේ මාසික දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ මාවිතාන මහත්මාත් මෑණියනුත් පවුලේ පින්තුන් සමග කාන්ති රණසිංහ නිමා රණසිංහ මහත්මා සහ මහත්මිය ඇතුළු පවුලේ පින්තුන්. අද දවසේ පින්වත් ඔබ හැම දෙනාම විහාරස්ථානයේ පැමිණලා මේ සම්බන්ධ වෙන්නේ මොනවාගේ උතුම් අවස්ථාවකටද කියන බව මා අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ අවස්ථාවන් තරම් භාග්‍යමත්ද, මොන තරම් වාසනාවන්තද, කොච්චර උතුම්ද කියන කාරණේ මා හිතනවා මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවත් එක්කලා, දහම් වැඩසටහනත් එක්කලා ජීවත් වන ඔබට මේ දවස් කිහිපය මුළුල්ලේදී ලබා ගන්නට, දැනගන්නට, අත්විඳින්නට පුළුවන් වෙනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳව මා බොහෝ කරුණු සිහිපත් කරන්නට යන්නේ නැතිව මේ අවස්ථාවේදී අපේ යුතුකමක් හැටියට මූලික පිළිගැනීමත් හැඳින්වීමත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අපි මේ භාග්‍යමත් අවස්ථාවේදී ඉතාමත්ම කෘතවේදීව, ඉතාමත් පුණ්‍යානුමෝදනා පූර්වකව මේ වසරකට ආසන්න කාලයකට පෙර ආතු අපවත් වී වදාළ මේ විහාරස්ථානයේ නිර්මාතෘවරයන් වහන්සේ අතිපෝජනීය අල්ලේ චන්දවර මහ ස්වාමීන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේවා විශාල ආගමික සාසනික සමාජික ලෝක සාසනික මෙහෙයක් සිදු කරන්නට මේ ආයතනය ආරම්භ කළ අපිට මඟ පෙන්වලා අවස්ථාව භාග්‍ය උදා කර දීම පිළිබඳව ඒ නිසා අපි උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීමක් හැටියට පුණ්‍යානුමෝදනා කිරීමක් හැටියට කවුරු තුන් වතාවක් සාධනාද පාත්‍රා ඒ වගේ මේ ගෞරවනීය අවස්ථාව අපිට ලබා ගන්නට ඔටාවු ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති අධිගෞරවනීය වල්ගම මුනිඳුවන්ස නායක මහින්පාණන් වහන්සේ ප්‍රමුඛ වික්ෂුමනා සංඝරත්නයේ කාරුණික ආශිර්වාදය ලැබුණා. උන්වහන්සේලා අපිට දවස් 10ක වැඩසටහනක් දහම් වැඩසටහනක් හැටියට සිදු කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා අපි ඒ කාරුණික කෘතේ කාරුණික ඒ වගේ මෛත්‍රී සහගත උපකාරය මේ වෙලාවේදී ඉතාමත් කෘතවේදීව සිහිපත් කරනවා. උන්වහන්සේලාටත් මේ උතුම් ධර්ම ශක්තිය සාසනික සමාජික ලෝක සාසනික සේවාවන් සිදු කරන්නට කායික මානසික සුවපත් භාවයේ තෙරුවන්ගේ ආශිර්වාදයේ සම්මාදිටික දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණී සරසේවා ක්ලබ් කවුරු සාදු ඒ වගේම ගෞරවනීය පිටිකල ගුණරත්න අපේ හාමුදුරන් වහන්සේ මේ නව ශ්‍රීලංකේට අපි ජීවත් වන මේ රටට වැඩම කළ පළමු ආර්ථාව තමයි මේ. උන්වහන්සේ ඔස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල විවිධ අවස්ථාවන්හිදී විවිධ වර්ෂයන්හිදී වැඩම කරලා මාස ගණනාවක් තිස්සේ ඒ උතුම් දහම් වැඩසටහන් පවත්වමින් වැඩ වාසය කළා. නමුත් අපේ රට වැඩම කළ පළවෙනි අවස්ථාව මේ නව ශ්‍රීලංකේට. ඒ අවස්ථාව උදා කරගන්නට ඕක්ලන්ඩ් ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ මෙවර කටනිය ආරාධනා කළේ පවුල් හතරක් මම හිතනවා අපිට දැනගන්න ලැබුණා නායක හාමුදුරන්ගෙන් මූලික වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි කෘතවේදීව ඒ පවුල් හතරේම පිනතුන් ඉතාමත්ම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා රාම දායක සභාව ඇතුළේ සියලුම පිනතුන්ට අපි මේ වෙලාවේදී අපේ විහාරස්ථානයේ වෙනුවෙන් දායක දායිකා පින සෑම දෙනා වෙනුවෙන් අපේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පිනවන්නට කැමැති. ඒත් එක්කම අපේ විහාරස්ථානයේ මේ වැඩසටහන යොදාගෙන සංවිධානය කළ මේ ඇටින් අපේ දායක දායිකා පින්වත් ඔබ සෑම දෙනාටම මේ මහණීය අවස්ථාව සලසා දෙනට ඕක්ලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේහි is Auckland Center for Buddhist Learning he daik sabhavat samidhayak sabhat katiyut siddha kara e nisa api e sieluma dena me welawedi ithamath kutavedi yose pat karana me wada sathana samvidhane karante wage anikot sieluma katiyut sandaha sammadamu e pinawa sayama dena api vihavasthane vikshuna hansala hati kutavedi yose pat karana. එතෙක්ම මේ දවස් 10 පුරාම ගෞරවනීය අපේ පිටිකල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අවසානයේදී දාම් පඬුරු පූජා කිරීම සිදු කරනවා. දාම් පිළිකර හැටියට ධර්ම පූජාවන් හැටියට ඒ දාම් පූජාවන් අපේ පිනතුන් දැනට කීප පලක් බාරගෙන තිබෙනවා. පිනතුන්ට තවත් දිනපතාම ඒ දහම් පූජාවන් දහම් පඬුරු පූජාවන් බාර ගන්න පුළුවන්. ඒ පූජාවන් සිදු කරන සීලෝම දෙනා ඒ වගේම මේ දවස් 10 මුළුල්ලේම දානමාන ආදී වශයෙන් ගිලන්පස ආදී වශයෙන් වෙන වෙනත් පොල් පූජාවන් සහ අපෝපස්ථාන වශයෙන් කටයුතු සිදු කරන බලාපොරොත්තු වන කරන පින සෑම දිනමත් අපි මේ වෙලාවේදී ඉතාමත් කෘතවේදීව සිහිපත් කරනවා. ඒ සෑම දිනකටමත් අපි පළමෙන් ආරම්භක පින්කම අවස්ථාවේදීම අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම අපි මේ වෙලාවේදීම සිහිපත් කරන්න කැමති ඔබට මේ පින්කමේ දිනපතා දායකත්වයන් තවත් බාර ගන්න පුළුවන්. ඒ වගේම ධර්ම දේශනාවක් පවත්වන දවසේ ඒ ධර්ම දේශනාවට අදාළව ඔබට පුළුවන් ඔබේ දහම් ගැටළු ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට ඉදිරිපත් කරලා උන්වහන්සේගෙන් සඳහා අවශ්‍ය කරන පිළිතුරු දහම් පිළිතුරු ලබා ගන්නට. අපි ඒ වෙනුවෙන් සෝදානම් කරලා තියෙනවා ඉතාම කුඩා පත්‍රිකා. ඒ පත්‍රිකා අරගෙන ඔබේ ගැටළු ලියලා නම ලියන්න නැතිව මේ ඉදිරිය දොර ළඟ තියෙන මේ සිවුර තියෙන පෙට්ටියක් බාස්කට් එකක් ඒ බාස්කට් එකට දාන්න. ඒ ප්‍රශ්න අපේ කවුරු අපේ ස්වාමීන් වහන්සේලා විසින් තෝරලා අපේ හාමුදුරන් වහන්සේ සමඟ සාකච්ඡා කළ අවශ්‍ය දවස්වල සාකච්ඡා කරන්ට අපේ හාමුදුරන්ට බාර දෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න දහම් ගැටළු සියල්ලම ලියලා ඒ ප්ලාස්ටික් භාජනයට දාන හැටියට හිතන් පත් කරන හැටියට ඔබ කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම ඔබට තියෙන යම් යම් දහම් ගැටළු ධර්ම දේශනාවට අදාළ නොවනත් දහම් ගැටළු තියෙනවා නම් ඒ දහම් ගැටළු ලියන්නට වෙනමම ෆයිල් එකක් තියෙනවා. එමේසේ උඩ ඒ ෆයිල් එකෙහි මේ දහම් ගැටළු ලියව තබන හැටියට බොහොම කරුණාවෙන් මතක් කරනවා. අවස්ථානුකූලව ස්ථානානුයෝජිතව අපි මේ දහම් ගැටළු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් ලියා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දවස් 10 තුළ සීල සමාදාන පින්කම් දෙකක් පැවැත්වෙනවා. සීල සමාදාන දවස් දෙකෙහිම උදෑසන 8:30 සිට ඒ සීල සමාදාන පින්කම් පැවැත්වෙනවා. ඒ සීල සමාදාන පින්කම් සවස 5 දක්වා පැවැත්වෙනවා. පළවෙනි පින්කම 21 වෙනි සෙනසුරාදා, දෙවෙනි සීල සමාදාන පින්කම 28 වෙනි සෙනසුරාදා උදේ 8:30 සිට සවස 5 දක්වා. ඒ සීල භාවනා පින්කම් වලදී විශේෂයෙන් සාකච්ඡා කරන දේශන සඳහා භාවිත කරන සූත්‍ර ධර්මයන් අපේ වැඩසටහනට ඇතුළත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව පිනතුන්ට පුළුවන් කාල වේලා ඇතුළත බලන කේවල එන්නට ඒ සඳහා සූදානම් වෙලා. ඒ සීල භාවනා පින්කම් දින දෙකෙහිම දහවල දානේ පිළිල කරලා පිළිගන්වනවා. ඒ වගේම ගිලන් ප්‍රසාදිය ඔබට පිළිගන්වනවා. ඒ වගේම ඉරිදා සවස 3 සිට දහම් වැඩසටහන ආරම්භ කරනවා. සවස රාත්‍රී 9 දක්වා ඒ දහම් වැඩසටහන පවත්වනට අපි ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසර ලබා ගන්න තියෙනවා. ඊළඟට අපි ඔබට පෞද්ගලික වශයෙන් ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ හමුවන්නට දින කිහිපයක් ලබා දීලා තියෙනවා. සවස 3 ඉඳලා සවස 5 දක්වා මේ මාසේ 24 25 26 27 කියන දවස් 4 අවශ්‍යතාවයේ තියෙන පිනතුන් පළමුවෙන් විහාරස්ථානයට මතක් කරලා ගෞරවයෙන් කරගන්න හැකියි. අපි බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. යන්නේ පස්සේ මේ දවස් 10 තුළ දානමාන ආදී වශයෙන් හෝ වෙනත් යම් පූජාවක් සම්පන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා අපේ පිළිබඳව දැනුම් දෙන හැටියට උන්වහන්සේලා සමග සාකච්ඡා කරන හැටියට මේ වෙලාවේ බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඊළඟට මේ දවස් 10 ඉතාම උතුම් දහම් වැඩසටහන පවත්වන දවස් 10. අමිතන සතිය දවස් 30ක් කියනවා. ඒ එහෙම වුණත් මේ උපරිම ප්‍රයෝජනෙ පරිය ලබා ගන්න උත්සාහ කරන හැටියට අපි අපේ දායක කාර්යකාදී කියන සෑම දිනකටම බොහොම කරුණාවෙන් මතක් කරනවා. යම් විදිහකින් ඔබට යම් විදිහක හෝ ගැටලුවක් ප්‍රශ්නයක් එහෙම නැත්නම් සාකච්ඡා කළ යුතු දෙයක් තිබෙනවා නම් කරුණාකරලා ඒ පිළිබඳව විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දැනුවත් කරන හැටියට උන්වහන්සේලා සමග සාකච්ඡා කරන හැටියට ඉතාම කරුණාවෙන් මතක් කරනවා. ඒක තමයි මම හිතනවා වඩා සුදුසුම කටයුත්ත ඒ පිළිබඳව කල්පනා කරනකොට. ඉතින් මේ කාරණා කීපේ පළමුවෙන් අද ආරම්භක දවස හැටියට සිහිපත් කරනවා. අතිගෞරවනීය අපේ රත්නජෝති හාමුදුරන් වහන්සේ 23 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිට වැඩම කරනවා. අතිගෞරවනීය අපේ සාසරත්න හාමුදුරන් වහන්සේ මේ දවස් 10 පුරාම දිගටම විහාරස්ථානයේ වැඩ වාසය කරනවා. මම හිතනවා 21 වෙනිදා සිට දෙසැම්බර් 1 වෙනිදා දක්වා පැවැත්වෙන ගෞරවනීය උදේලේගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ධම්ම වැඩසටහනක් ධනීදීන් වල යොදාගෙන තිබෙනවා. උන්වහන්සේ තනියම එහි වැඩෙන නිසා අනිකුත් කටයුතු සෝදානම් කරපු නිසා ඒ සඳහා වැඩිමිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම 21 වෙනිදා ඉඳන් පළවෙනි දක්වා විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ නැහැ. ඉතින් ඒ කරුණ මා නැති වුණත් අතිගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. කිසිම අඩුවක් පාඩුවක් නැතුව සියල්ලම සිද්ධ වෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් දැන් අපේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අතිගෞරවනීය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ දහම් වැඩසටහන ධර්ම දේශනාව ආරම්භ කරන හැටියට. ඒ වගේම අපේ විහාරස්ථානයේ වෙනුවෙන් දායක සභාවේ සියලුම පින්වත් පින්වතියන් දරුවන් වෙනුවෙන් විහාරස්ථ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අද අපේ විහාරස්ථානයේ වැඩමවාදාල අතිපූජනීය පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව මේ වෙලාවේදී පිළිගන්නවා. කවුරුත් සම්මතාවක් සාදුනාද පවත්වලා උන්වහන්සේ පිළිගන්නවා. ඒ වගේම අපි ඉතාමත්ම සතුටින් මේ වෙලාවේදී සිහිපත් කරනවා ගෞරවනීය අපේ පිටිගල හාමුදුරන් වහන්සේ අපේ ඇල්ලේ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් දන්න කියන උන්වහන්සේට නෑදෑකම කුත් තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. ඒක අපේ විහාරස්ථානයේට විශේෂත්වයක් හැටියට මම මේ වෙලාවේදී කල්පනා කරනවා. දැන් අපි උන්වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා තමන් වහන්සේගේ ධර්ම දේශනාව පවත්වන හැටියට.
මරණ ධර්මයේ කරා පිටු වේගනේ ඉන්නේ අපි කාගේ කාගේ ජීවිතෙමයි තනියමයි උපන්නේ. පිරිසන්ට එක්ක ජීවත් වුණත් යන ගමන තනියමයි යන්න වෙන්නේ. ඒ උපතත් මරණයත් අතරේ ජීවිතයේ වටිනාකම මනින්නේ ඒ ජීවත් වෙච්ච කාල පරාසය අනුව නෙවෙයි. ජීවත් වුණු කාල පරාසය අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. වටිනාකම ගොඩනගන්නේ ඒ ගත කළ කාලය අනුව නෙවෙයි. ඒ කාලය ගත කළේ කොහොමද කියන ප්‍රශ්නයට ලැබෙන උත්තරේ පිළිතුර අනුවයි ජීවිතයේ වටිනාකම ගොඩනැගෙන්නේ. මේ මිනිස් ජීවිතය කියන්නේ මේ සංසාර ගමනේ ආත්මභාවයේ වටිනාකම ඉහළම අන්තය දක්වාම වඩන්න පුළුවන් උත්තම භූමිය. දෙවියන්ට දෙවි වූ, බඹුණට බඹු වූ, මෙලව පහළ වූ උතුමන් වහන්සේ ලෞතරා බුදුරජාණන් වහන්සේ. ඒ ලෞතරා බුද්ධ රාජ්‍ය ලබන්නේ මිනිස්සේ. බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියා නම් ඒ වැඩ සිටිය පාත වූ භූමිය දෙවි බබුන්ගේ වන්දනාවට නමස්කාරයට ලක් වුණා. උන්වහන්සේගේ පාතැවරණු දුරු වෙල්ල පවා දාකරණුවක දාපු ගන්නට තරම් වටින සුද්ධ වස්තුවක් බවට පත් වුණා. මේ දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මනුෂ්‍යයන්ගේ පුද පූජාවට ලක් වෙන එකම උත්තමයන් වහන්සේ ලෞතරා බුදුරජාණන් වහන්සේ. එබඳු බුද පෙළහරක් රූපී අරූපී බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයේ කුතිසි දිනක ලබන්නේ නෑ. දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයකු කිසි කලක ලබන්නේ නෑ. එනිසා දෙවියන් අතර, මනුෂ්‍යයන් අතර, බ්‍රහ්මයන් අතර උත්තරීතර උත්තම පදවිය ලබන්නේ මිනිස්සේ. එනිසා දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට වඩා ජීවිතයේ වටිනාකම ඉහළටම ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්සේ. ඒ සම්මා සම්බුද්ධත්වයේ ඇරුණාම මියාත්ම භාවයන් තුළ වටිනාම ජීවිතයේ ගොඩ නැගෙන්නේ පසේ බුදුවරයන් වහන්සේ නමක් හැටියට මිනිසියෙකුමයි. ඒ ඇරුණාම අග්‍රශ්‍රාවක අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා හැටියට දේවමුණුගේ වන්දනාවට නමස්කාරයට ලක්වන ඒ මහෝත්තම ආර්ය උත්තම ගුණ ඇති මහසඟරුවන බිහි වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ. හේසා රහතන් වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ ඇසුරු කොට වාසය කළත් අනෙකුත් අනෙකුත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තුල ආර්ය උත්තමයෝ වාසය කරන්නට පුළුවන්. ඒ භික්ෂු සංඝයා හැටියට ශ්‍රාවක පද ලද උත්තමයෝ ලෝ පහළ වෙන්නේ මනුස්සාත්ම භාවය. එනිසා මනුස්ස ලෝකය කියලා කියන්නේ අපේ ජීවිතවල වටිනාකම ඉහළ අන්තයකට ගෙනියන්න පුළුවන් තැන. හැබැයි ඒ වගේමයි මනුස්ස ලෝකයේ ජීවිතයේ වටිනාකම අවම කරගන්නත් පුළුවන්කම තියෙනවා. අපි සමහරුන්ගේ ජීවිත ගැන කතා කරනවා තමයක්වත් වටින්නේ නැති ජීවිත හැටියට. මිනිස්සෙක් වුණාට යක්ෂයෙක් රාක්ෂයෙක් වගේ කියලා කතා කරන සමහර චරිත තියෙනවා. මනුස්ස රූපයෙන් හිටියට වූ පිරිසෙක් වගේ කියලා කතා කරන අවස්ථා තියෙනවා. මනුස්ස රූපයෙන් සිටියට වූ ප්‍රේතෙක් වගේ කියලා හඳුන්වන සමහර චරිත තියෙනවා. අන්න ජීවිතවල වටිනාකම අවම කරගෙන ඉතින් අපේ ජීවිතවල වටිනාකම උපරිමයට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ මොනවනිසාද? ධනධාන්‍ය සම්පත්දීපල මේ ආදී වස්තු කාරණාවන් නිසාද ජීවිතයේ වටිනාකම මනින්නේ? පින්වතුනි, ජීවිතයේ වටිනාකම මනින්නේ අප සතු වෙච්ච සම්පත් දිහා බලලා නෙමෙයි. මිනිස්සෙක් සතු විය යුතු උතුම් මිනිස්කම් දිහා බලලා. මනුෂ්‍යත්වයේ ඉක්ම වාගේ ලෞතර ගුණයන්ගෙන් යම් ජීවිතයක් පිළිකුන්නම් අන්න ඒ ජීවිතයේ වටිනාකම මනින්න මේ ලෝකේ. එනිසා ඔබටත් මටත් මේ ලබා ඇති මිනිස් ජීවිතය බොහෝම වටිනා ලෝකයට වගනා වස්තුවක් බවට පත් කරගන්න පුළුවන්. ජීවිතේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. ඒ හැකියාව තියෙන පින්වතුනි අපේ ජීවිත තුළ ධර්මයේ තැන්පත් කර ගැනීම. අපි දන්නවා අපේ විහාරස්ථානවල මහසෑයක් චෛත්‍යයක් පිරි කරවනවා. ඒ චෛත්‍යයේ නිකරන්නේ ගල් කඩුල් වලින්. ඒ චෛත්‍යයේ යම් දිනක පූජ්‍යත්වයට ලක් වෙන්නේ, වන්දනාවට ලක් වෙන්නේ ඒ චෛත්‍ය ධර්මයේ ධාතුන් වහන්සේලා තැන්පත් කළාම. ඒ ධාතුන් වහන්සේ තැන්පත් කළ චෛත්‍ය ධාතු චෛත්‍ය. ඒක ලෝකෙටම වන්දනීය පූජනීය පුදුමයක් වස්තුවක් වෙනවා. එමතුනේ අපේ ජීවිතවල මිනිස් සිරුරේ ස්වභාවය බැලුවාම කිසිම වටිනාකමක් නැහැ. ඇතෙක් ගත්තොත් එකගේ දළු ටික වටිනවා, හැම වටිනවා. ඇටකටු ටික වටිනවා. කොටියෙක් පළසෙක් මුවෙක් ගෝලින් ගත්තොත් ඒ සතුන්ගේ යම් යම් වටිනාකම් තියෙනවා මියගියත්. මනුෂ්‍ය කියන සතාගේ මේ ශරීරය තුළ වටිනාකමක් තියෙනවා කියන්න කිසිදු අවයවයක් නෑ. ඔක්කෝ අප්‍රසන්න පිළිකුල් දෙතිස් කුණුපයන්ගෙන් යුක්තයි. හැබැයි මේ දෙතිස් කුණුප කොට්ටාස වලින් යුක්ත මේ මිනිස් කයත් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වන්දනාවට ලක් කරගන්න පුළුවන්. අර ගල් ගඩොලින් ඉදිකල සෑය තුළ ධාතුන් වහන්සේ තැන්පත් කළාම පූජනීය වස්තුවක් වුණා. ඉන් පෙර ගල් ගඩොල් පූජනීය වස්තුවක් නෙමෙයි ලෝකෙට. එවගේ මේ කෙසුලොම් නියදත් සම්මස්නහරයට යට මිදුරු වකු ගඩු පූජනීය වස්තු නෙමෙයි. නමුත් මේ හදගෙබ අපට පුළුවන් විහාර මන්දිරයක් කරගන්න, ධර්ම මන්දිරයක් කරගන්න පුළුවන්. අන්න මේ හදවතේදී බුදුහාමුදුරුව වඩා හිඳුවගත්තොත් නිරන්තරවම ධර්මයේ තැන්පත් කරගත්තොත් අපට මේ මිනිස් කය ස්තූපයක් බවට පත් කරගන්න පුළුවන්. දෙවියෝ බ්‍රහ්මයෝ වඳිනවා. සත්වයා දවසක් මාතලී දේව පුතුන් සමග ගමන පෙරෙන්න සූදානම් වෙලා සක්‍රිය මනුස්ස ලෝකයට හැරි හැරි වන්දනා කරනවා. මාතලී පුදුමයට පත් වෙලා දෙදෙව්ලොවට අධිපති ඔබ වහන්සේනි කාටද වදින්නේ? මම මනුස්ස ලෝකයට වදින්නේ. මනුස්ස ධර්ම හදවතේ තැන්පත් කරගෙන ලෞතුරා ගුණ පුරන්නට සූදානම් වෙන ඒ උතුම් පුරුෂයන්ට මම වන්දනා කරනවා, නමස්කාර කරනවා කියලා මාතලී දිවි පුත්‍රයාට මතක් කළා සත්‍යවේන්ද්‍රයා. අන්න දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වන්දනාව ලැබෙන පූජනීය ස්තූපයක් බවට පත් කරගන්න පුළුවන් මේ නොවටිනා මිනිස් කය. අන්න එතකොට අයි කිංවතුන ජීවිතයේ වටිනාකම කුඩනගෙන්නේ මනුෂ්‍යයන්ට වටිනවා විතරක් නෙමෙයි දෙවියන්ටත් වටින, දෙවියොත් රකින, දිව්‍ය බ්‍රහ්මයක් වදින පූජනීය වස්තුවක් වෙනවා මේ මිනිස් ජීවිතය. එනිසා අපේ හදවත බුදු වැඳුමක්, ධර්ම මන්දිරයක් බවට පත් කරගන්නට ඕනේ. ජීවිතය වටිනාකම ගොඩනගන්න පුළුවන් වෙන්නේ ජීවිත ස්වභාවය පිළිබඳව අපිට ටිකක් තේරුම් ගත්තොත්. එනිසා අපි අද දවසේ පළමු කොට කල්පනා කළා මේ ජීවිතය පිළිබඳව අපි යම් වැටහීමක් ලබාගෙන මේ දින කීපේ යම් අදිෂ්ඨානයකින් බලාපොරොත්තුවකින් කිවන්ට ඕන කියලා. පින්වතුන, මේ මිනිස් ජීවිතය කොයි වෙලාවෙ කොයි මොහොතේ බිඳ වැටෙනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හරිම අවිනිශ්චිත ධර්මතාවයක්. දුවන අශ්වයෙකු මත තැබූ කොමුළු ගෙඩියක් වගේ කියලා කියනවා. ඒකේ කාන්තෙන් වැටෙනවාමයි බිඳෙනවාමයි. එනිසා මේ ලබාගත්ත මිනිස් ජීවිතය ගිඳෙනව නිරුත වෙනවමයි. ඒක වෙනස් කරන්න පුළුවන් කෙනෙක්, වෙනස් කළ කෙනෙක් ඉතිහාසෙත් නෑ, වර්තමානෙත් නෑ, අනාගතයේ තියෙන කෙනෙක් පහළ වෙන්නේ නෑ. ලෞතුරා බුදුරු පහළ වුණා දසබල ඥාන මහිමයෙන් ඒ මරු පරදවන්නට නොහැකිව ගියා. පසේ බුදුවරු පහළ වුණා ඒ බුද්ධ ඥාන බලයෙන් ඒ මරු පරදවන්නට නොහැකිව ගියා. අග්‍ර ශ්‍රාවක උතුමෝලෝ පහළ වුණා ඒ ඥාන මණ්ඩලයේ බල මහිමයෙන්, ඍද්ධි මණ්ඩලයේ බල මහිමයෙන් මරු පරදවන්නට නොහැකිව ගියා. අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේ නාලෝ පහළ වුණා කී ගුණ තේජානුභාවයෙන් මරු ජයගන්නට බැරුව ගියා. මේ ලෝකේ මහා බලවන්තයෝ ලෝ පහළ වුණ අධිරාජ්‍යවරු ලෝ පහළ වුණා. ඒ යුද බලයෙන් අධිරාජ්‍ය බලයෙන් මරු පරදවන්ට බැරුව ගියා. බලදේව වෙනි බන්දුල සෙනවියන් වෙනි මහා බලවන්තයෝ ලෝකෙ පහළ වුණා. ශක්තිවන්තයෝ ලෝකෙ පහළ වුණා. ඒ ශක්තිය බලයෙන් මරු දිනන්නට නොහැකිව ගියා. එනිසා මේ ලෝව මොන මොන සම්පත් ඇතුව උපන්නත් ඒ ජය ලබන්නට බැරුව ගිය කාටවත්. එතනදී පරාජය බාරගන්නට සිද්ධ වුණා. එනිසා අපේ ජීවිතයත් කොයි වෙලාවල් කොයි මොහොතක හෝ ඒ අත්දැකීම ලබන්නයි ලං වෙමින් යන්නේ. සුරියෝමිය ගහවති උදෑසන නැගෙනහිර අහසෙන් මතුවෙන හිරු බටහිර අහසෙන් සවස් කළ ස්ථානගත වෙන තුරු නොනැවතී ඒ අස්ථානය කරා ගමන් කරනවා. ඒ වගේ අපේ ජීවිතයක් පුංචි පළලයක් හැටියට මව කුසේ හටගත්තේ. ඒ අටගත් මොහොතේ පටන්ම නොනැවතී ගමන් කරනවා ඒ අස්ථානගත වෙන මොහොත දක්වා. මරණය දක්වා මේ ගමන් කරන්නේ. අපි ඔක්කොගෙම ජීවිත මරණය කරා ළඟා වෙමින් පවතින්නේ. මරණය කරා ළඟා වෙමින් පවතින්නේ. මරණයට කාලයක් වෙලාවක් තැනක් නිශ්චිත නැහැ. කොයි වෙලාවෙ කොයි මොහොතද කියන්න පුළුවන් කමක් නැහැ. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මරණයට තව කල් තියෙනවා කියලා. කොහොමද පින්වතුනි අපි එහෙම තීරණය කරන්නේ? මේ පුංචි ලදරුව තරුණයෝ පවා අපි නොසිතූ නොපැතූ වෙලාවල ජීවිතවලින් සමු කරනවා. ඉතින් අපේ ජීවිත පිළිබඳව අවිනිශ්චිතයි. අවිනිශ්චිත ජීවිතයක් අපට තිබුණාට අපේ ජීවිතේ නම් හරි වටිනවා. අපි මේ මිනිස් ලෝකේ උපන්නේ හුඟක් දුර්ලභ කාරණාවන් එක්ක. මේ බුදු සසුනක් ඇති කාලෙක, බුදු උපතක් ඇති කාලෙක බුද්ධ ශ්‍රාවකයන්ගේ පිහිට පිළිසරණ ලබන්න පුළුවන් කාලෙක, ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කාලෙක, ගුණ පුරන්න පුළුවන් කාලෙක, අංග විකල නොවි, මන්ද බුද්ධික නොවි, ආභාවිත නොවි, මිසදුරු කුලයක නූපදී, තිරිසන් ප්‍රේතාසුර නිරයේ අසඤ්ඤතලවල රූපී බඹතලවල උපදීන්නේ නැතුව හේතුම් මිනිසා ප්‍රභාවයේ උපන්නේ මහා පුණ්‍ය මහිමයකින් පාරමී ගුණ බලදීපේ. එනිසා මේ ජීවිතය නිකන් ගෙවෙන්න දෙන්න හොඳ නැහැ. මගේ බුදුහාමුදුරුවෝ එදා හරි ලස්සන දේශනාවක් කළා. උන්වහන්සේ මේක කල්ප ගණනකට ඇත අතීතයේ සිහිපත් කරලා දුන්නා එක තැනකදී. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි, මම මේක කල්ප 32ක් එහාට සිටින් මෙහි කළා. මේ මහා භද්‍ර කල්පයේට පෙර කල්ප 32ක් තුළ බුදු කෙනෙකු තබා කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක්වත් පහළ වෙලා නැහැ. පින්වතුනි, අපි මේ ගත කරන්නේ භාග්‍යවත් කල්පයක. මේ කල්පය හඳුන්වනවා මහා භද්‍ර කල්පය කියලා. මේක මහා භද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ මේ කල්පයේ තුළ බුදු රූපස්නවත් ලෝකහල වෙනවා. දැන් කකුසල පූර්ණාගම කාශ්‍යප තුන් බුදුරයන් වහන්සේලා පහළ වෙලා උන්වහන්සේලාගේ ශාසන අන්තර දාන වෙලා දැන් ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙලා උන්වහන්සේගේ සසුන තාම ජීවමානව පවතිනවා. මේ ශාසනයත් අතුරුදන් වෙලා මතු මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ මේ කල්පයේම පහළ වෙනවා. හැබැයි මේ මහා භද්‍ර කල්පයේ බුදුරු ප්‍රශ්නමක් ලෝක පහළ වුණාට මේන් කල්ප 32ක් එහාට යනකම් බුදුවරේ තබා කර්මවාදී ක්‍රියාවාදී තවුස්වරේ වති ලෝක පහළ වෙලා නැහැ. අධර්මයේම පැවතිච්ච යුග ඒ කල්පවල තිබිලා තියෙන්නේ. මීට කල්ප 32කට එහා මහණෙනි අරක කියලා තවුස්වරේ පිටියා. මේ අරක තාපසයා තමන්ගේ ශ්‍රාවකයන්ට නිරන්තරවම කළ එකම අවවාදයක් තිබුණා, ශාසනාවක් තිබුණා. අප්‍රමිදං බ්‍රාහ්මණ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. බ්‍රාහ්මණවරුනි, ජීවිතේ බොහෝම අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි. මේ සියල්ල අතහැර දාලා යන්න වෙනවා. ගම්මනීය සම්පරායි ඔක්කොම අතහැර යන්න වෙනවා. ඒ නිසා කත්තබ්බං කුසලං කුසල් වඩන්න, චරිතබ්බං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවේ ලෞතර දහමේ හැසිරෙන්න, නිරන්තරව මේ අවවාදී අනුශාසනාව හිතම සිද්ධ කළා. හිතම නිරන්තරවම ජීවිතය ගැන මතක් කරලා දුන්නේ. උමල්ප වූ, ස්වල්ප වූ, පරිත්ත වූ, ලඝු වූ හැටියට බ්‍රාහ්මණවරුනි, මේ මිනිස් ජීවිතය තනාගෙන දුරු පිළිබිඳක් වගේ වහාක්ෂේ වී යනවා. එනිසා ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාද වෙන්න, කුසල් දහම් වඩන්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. බ්‍රාහ්මණවරුනි, දිය මත ඇදීලා වහාක්ෂණිකව මෙකී යන්නේ, වියකී යන්නේ යම්සේද මේ ලබා ඇති ජීවිතය ආවිෂය අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි. අතහැර දා යන්න වෙනවා සියල්ලම. ඒ නිසා කුසල් වඩන්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. බ්‍රාහ්මණවරුනි, කඳුබුදුනෙන් හටගන්න දියපහරක් නොනැවති වේගයෙන් මහසයුර කරා ගලන්නේ යම්සේද උපතින් ආරම්භ වෙච්ච මේ මිනිස් ජීවිතය වහ වහ මරණේ කරා ගලාගෙන යනවා. මේ මිනිස් ජීවිතයේ ආශය අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි. සියල්ල අතහැර දායන්ට වෙනවා. කත්තබ්බං කුසලං කුසල් වඩන්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. ගිනියම් වෙච්ච කබලකට මස් පිටක් දැමුවොත් වහා වියකී යන්නේ යම්සේද, දිය පිටක් කිසිවොත් ඒ වියදී වියකී යන්නේ යම්සේද, බ්‍රාහ්මණවරුනි, මේ මනුස්ස ජීවිතය වහා වහා ගෙවි යනවා. ආයුෂය අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි. සියල්ල අතහැර දාලා යන්න වෙනවා. ඒ සහ කුසල් දහම් වඩන්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න, මෙන්න මෙසේ නිරන්තරවම ඒ අරක තාපසතුමා බ්‍රාහ්මණවරුන්ට අවවාද කළා. මේ අවවාදයේ පිළිති දහස් ගණන් බ්‍රාහ්මණවරු ධ්‍යාන සමාපත්ති උපදවා ගත්තා. මහණෙනි, අරක තාපසතුමා ලෝකෙ පහළ වෙලා ජීවිතයේ තනයග පිළිමිලක් වගේ, දිය මත දීරක් වගේ, කදවතුනෙන් හටගත්ත දියදහරක් වගේ, කබලක් මත වැටුණු දියමිලක් වගේ කියලා ජීවිතයේ අල්ප බවට ස්වල්ප බවට අනුශාසනා කරනකොට එදා මිනිස් ජීවිතයේ ආවුස අවුරුදු 60,000. අවුරුදු 60,000ක් ආවුස තිබියදී එදා අරක තාපසතුමා ජීවිතය අල්පයි ස්වල්පයි පරිත්‍යයි ලඝුයි සියල්ල අතහැර දාලා යන්න වෙනවා, ඉක්මන් කරන්න, කුසල් දාන වඩන්න කියලා බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා අවවාද කළේ. මහණෙනි, එදා රෝග පීඩාවන් ඇතිර තිබුණේ ලෝකේ, බඩගින්න පිපාසය, මල මුත්‍රා කිරීම, තහදීර කිරීම, ගැබ් මල හෙලීම් ආදී මේ බඳු දේ පමණයි. මේ බඳු අල්ප ආබාධ ඇතිව මහත් වූ ආයුෂ ඇතිව තිබියදී අරක තාපසතුමාගේ නිරන්තර අවවාදය වුණේ ජීවිතය අල්පයි ස්වල්පයි කියලා. අපමිදං බ්‍රාහ්මණ මනුස්සානං වායි මහණනේදා එතුමා එහෙම කතා කළා නම් අද අපි කොහොම කතා කළ යුතුද? මහණනි, අද මේ මනුස්ස ලෝකයේ කෙනෙකුට ඕන නම් අවුරුදු 100ක් ජීවත් වෙයි. ඊට වැඩි වුණොත් බොහෝම ස්වල්පයක් ඊට එහාට යාවි. මහණනි, අවුරුදු ගණනෙන් කිව්වොත් මනුස්ස ලෝකේ වැඩිම උපරිමයේ අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. ඉරුතු වශයෙන් කිව්වොත් මහණනි, වසර ගිමාන හිමන්ත ඉරුතු තුනක් වසරකට තියෙනවා. ඉරුතු හැටියට කිව්වොත් මහණනි, ඉරුතු 300යි නුඹලාට මේ ලෝක ජීවත් වෙන්න තියෙන්නේ. මාස හැටියට කිව්වොත් මහණනි, අවුරුදු 100ක් ජීවත් වුණොත් මාස 1200යි නුඹලාට මේ මනුස්ස ලෝකේ ඇවිත් තියෙන්නේ. අර්ධ මාස වශයෙන් කිව්වොත් 2400යි මහණනි මේ ලෝකේ මිනිස්සුන්ට ජීවත් වෙන්නේ. රාත්‍රී කාල දින ගණනේ හැටියට කිව්වොත් වසර කාලයේ දින 12,000යි. ගිම්හානේ දින රාත්‍රී 12,000යි. හේමන්තයේ 12,000යි. දින 36,000යි. මේ මනුස්ස ලෝකයේ ඔබට මට ජීවත් වෙන්න තියෙන්නේ. මහණනි, ආහාර වේල් ගණනක් හැටියට කිව්වොත් අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ආහාර වේල් 72,000ක් වළඳාවි. එයින් පුංචි ලදරු අවදීන රෝග පීඩා වැළඳුණු අවස්ථාවන් ශෝක ව්‍යසනවලට පත් වෙලා ආහාර වර්ජනය කරන අවස්ථාවන් හැරෙනකොට මහණනි, ආහාර වේල් කීයද මේ ලෝකෙ වළඳන්න වෙන්නේ? මහණනි, නුඹලාගේ ජීවිතය මෙන්න මේ වගේ අල්ප වූ, ස්වල්ප වූ, පරිත්ත වූ, ලඝු වූ ජීවිතයක්. දැන් මේ ජීවිතයෙන් වර්ෂ වශයෙන් කීයක් ගෙවලා දාලාද? ඉරුතු හැටියට ගත්තොත් ඉරුතු කීයක් ගෙවලා දාලාද? 300. මාස වශයෙන් 1200 දැන් කීයක් ගෙවලා දාලාද? අර්ධ මාස වශයෙන් ගත්තොත් 2400 කොච්චර ගෙවලාද අපි? දින රාත්‍රී කාල හැටියට ගත්තොත් 36000 100ක් අපි ගෙවලාද? ආහාර වේ 100ක් දැන් මුත් විඳලාද? තව කොච්චර වගේ ස්වල්පයක් දිරු වෙලා ඇත්තේ? ඉන්න ලැබුණොත් ඒ සියල්ලම එකත් කොයි වෙලාවෙ අවසන් වෙනවද කියලා දන්නේ නැත්තම්. එහෙනම් එදා අර්ක තාපසතුමා 60,000ක් අවුරුදු ආයුෂ තිබියදීත් අල්පාබාධ තිබියදීත් ලෝකයට අවවාද කරලා අනුශාසනා කරලා උත්සාහවත් කරලා කුසලී ධර්මයේ යෙදවලා ධ්‍යාන සමාපත්තිලාභයෙන් මිහි වුණා. මහණෙනි අද ජීවිතයේ දිහා බලන කෙනෙක් කොච්චරනම් උනන්දු වෙන්න ඕනද, වීර්ය කරන්න ඕනද? සැබවින්ම අද නේද මේ ජීවිතයේ අල්ප පරිත්‍ත ලඝු ජීවිතයක් මේ අපි ලැබලා තියෙන්නේ. එහෙනම් මේ ජීවිතයේ දෙන්න අපි කොච්චර ගෙවලා දාලාද කියලා තම තමන් හිතලා බලන්න ඕන. සියම ඉන්න ලැබුණොත් ලැබුණත් තව කොච්චර දිතුරු වෙලා තියෙන්නේ? සල්පයක්. එහෙනම් අපේ ජීවිතයේ දැන් වටිනාකම ගොඩනගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ ඉතුරු සල්පය. දැන් අපි ජීවිතය තුළ මෙච්චර කාලයක් මොනවද හිව්වේ? අපි මේ රටකින් රටකට ඇවිල්ලා මේ හොයාගෙන ආවි සැප සතුට. මුළු ජීවිතේ පුරාම ඔබත් මමත් හිව්වේ සැප සතුට. පින්වතුනි, මොනවද අපට ලැබිලා තියෙන සැප සතුට? ජීවිතය ගැන සැබවින්ම සතුටු වෙන්න පුළුවන්ද ඔබට? මිනිස් ජීවිතය අසහනයෙන් කලකිරීමෙන් දුකින් වේදනාවෙන් පිරීලා හැබැයි අපි හොයාගෙන ආවේ සැපේ සතුට. අපි එපාගියකින් අතහැරිය දුක වේදනාව. එහෙත් අපි හොයපු දෙයද අපිට ලැබිලා තියෙන්නේ? අපි කැමති දේ හොයපු දෙයද අපිට හම්බ වෙලා තියෙන්නේ? අපි හොයපු දේ අපෙන් නැතිලා ගිහිල්ලා ජීවිතයේ අතීතය ගැන හිතනකොට සතුටින් සම්නසින් ආපු ගමනක් නෙමෙයි, දුකින් වේදනාවෙන් කඳුරෙන් දහදින් මඟ දිවාගෙන ආපු ගමනක්. අතීතය දිහා බලනකොට, වර්තමානයේ බලනකොට මොකක්ද අපට තියෙන සහනේ? අපි කතා කළොත් වෙලාවක් නැහැ, හරිම කාර්ය බහුලයි, නිදහසක් නැහැ, විවේකයක් නැහැ, ජීවිත පිළිබඳව කියවෙන්නේ අඳුනාවක්. කො වර්තමානයේ සැප සතුට, ඒ තනාගතයේ බලාපොරොත්තුවක් තියෙන සැප ලැබෙයි කියලා. දවසක් කලේ හිතේ රවියේ හොඳටම බඩගිනි වෙලා ආහාර හොයාගෙන යන පිටත් වුණා. ටිකක් දුර ඇවිදගෙන යනකොට ඈතින් පේනවා මස් වැදවි එල්ල මඟහක්. නරිය හරියට සතුටු වුණා, මම මහා භාග්‍යවන්තේ අර තියෙන්නේ ඔන තරම් මස් කියලා. සතුටෙන් ජීවිතේ ගියා. ළඟට යනකොට පේනවා ගහේ මස් එල්ලලා තියෙනවා විතරක් නෙමෙයි, දිමත් හැමතැනම මස් වැටිලා. නරිය දුවගෙන ගිහිල්ලා ඒ මස් වැදල්ලා කටින් එල්ලුවා. පුදුමයි, ඒ මස් නෙමෙයි, මල් පෙති. මේක මස් නොවුනට අරක මස් වෙන්නේ නැති ඇල්ලුවා. එකත් හපල බැලුවා, නේ මස් නෙමෙයි, මේක මස් නොවුනට අරක මස් වෙන්නේ නැති. එකත් අල්ලල බැලුවා, එකත් මස් නෙමෙයි. මේ විදියට ඔක්කොම හපල බැලුවා, මේකක්වත් මස් නෙමෙයි. වැටිලා තියෙන්නේ මස් නොවුනට දැන් මස් වැදිරි වැටී යුරින් කියලා වැටෙන ඒවා දිහා බලාගෙන හිටියා. වැටෙන වැටෙන මල අපල දෙලුවා. ඒක මලක් මිස මස් නොවේ. මේ මොහොත නරියා කල්පනා කරනවා මේ වැටිලා තියෙන්නේ මස් නෙවෙයි. වැටෙන්නේ මස් නෙවෙයි. ඒ වුණාට ගහේ තියෙන්නේ නම් මස්මයි කියලා ගහනියා බලාගෙන ඉන්නවා මස් වැටෙනක. අපි පින්වතුනේ අතීතයේ දිහා බැලුවාම සතුට වෙන තරම් ලැබපු සත්‍යයක් සතුටක් නෑ. හරිම දුක්බරව ආපු ගමනක්, ලෙහෙසියෙන් මහන්සියෙන් ආපු ගමනක්. වර්තමානයේ තුල ලැබෙන සතුටක් මේ අසහනේ කලකිරීම අවිවේකය. අපි පින්වතුනේ එක කතා කළොත් හැමෝගෙම මොහෙන් පිට වෙන වදනක් තමයි විවේකයක් නේ, නිදහසක් නේ. මේ කියන්නේ මොකක්ද? වර්තමානයේ තුල සතුට නේ, සැපේ නේ. හැබැයි අනාගතයේ බලාපොරොත්තු වෙනවා අර මෝඩ නරියා උඩ බලාගෙන හිටියා වගේ අපි තනාගතයේ නම් සැප ලැබේවි කියලා බලාගෙන ඉන්නවා. අනාගතයක් ගෙවෙන්නේ මෙහෙම තමයි. මේකම තමයි අත්දැකීම. ඒ නිසා පින්වතුනි අපි ජීවිතය ගැන මීට වඩා ටිකක් වෙනස් හිතන්න ඕන. හිතන්න ටිකක් අපි මේ මුළු ජීවිත කාලයම සතුට හොයාගෙන ගියේ, සතුට හොයාගෙන ගියේ. ඒත් සපයි සතුටයි කියලා පෙනුණු හැම දෙයක්ම උදා කරලා දුන්නේ සප සතුට නම් නෙමෙයි. ඔබ දන්නවා පළඟෙටිය ගැන. පළඟෙටිය කියන්නේ හරි අහිංසක සතේ. පළඟෙටියට තියෙන මේ ලෝකේ සුන්දරම වස්තුව, සුන්දරම අරමුණ විහිදැල්ල. කොහේ හරි ගිනි දැල්ලක්, පහන් දැල්ලක් තිබුණා නම් පළඟෙටිය හරි සතුටු වෙනවන සුන්දර වස්තුවක්, සුන්දර අරමුණක් ලැබුණා කියලා. ඒ සුන්දර වස්තුවෙන්, සුන්දර අරමුණෙන් සැප හොයාගෙන පළඟෙටියට කලින් ඉඳලා හරි පියාඹගෙන එනවා. දැන් පළඟෙටිය ගිනි දැල්ලට පියාඹගෙන ඉන්නේ සැප හොයාගෙන, සැප විඳින්න. හැබැයි ගිනි දැල්ලේ හැපෙන පළඟෙටියට ලැබෙන්නේ නම් සැප නෙමෙයි, මරණයේ බියකරුවක් දැකීම. දුක වේදනාවයි පළඟෙටියට උරුම වෙන්නේ. බලන්න පින්වතුනේ, පළඟෙටිය හොයාගෙන ආපු දෙය නෙමෙයි පළඟෙටියට අත්විඳින්න ඕනේ. පළඟෙටිය හොයාගෙන ආවි සැප සතුට. නමුත් පළඟෙටියට ලැබුණේ අකමැතිම දේ. ඒ වුණාට පළඟෙටියට ගිනි දැල්ල පෙනුනේ සැප වූ, සුන්දර වූ, මధుර වූ, ප්‍රිය වූ වස්තුවක් අරමුණක් ඇටියට. නමුත් එයින් සැප හොයාගෙන ආව බලාපොරොත්තු දේ වෙනුවට අකමැතිම මරණය හෝ මරණයට ආසන්න දුකකට මුහුණ දෙන්න සිද්ධ වුණා පළගෙටියට. දැන් හොඳට බලන්න මේ නිදර්ශනයේ ගැඹුරක් නේ. පළඟෙටියට පෙනුනේ ගිනි දැල්ල හරි සුන්දර මధుර වස්තුවක් ඇටියට. හැබැයි ගිනි දැල්ලේ සැබෑ ස්වභාවය මොකක්ද? යමක් හසුමුත් ලඟුණු දවන තවන පුළුස්සා දමන බව. රළු පහස. ඇත්ත ඒක. පළඟෙඩියට ඒ ඇත්ත පේරුනේ නැහැ. පළඟෙඩියට ඒ ඇත්ත වැළුණා. පළඟෙඩියට පේරුනේ ලක්ෂණ සුන්දර වස්තුවක් හැටියට. ඒ සුන්දර වස්තුව වැළඳ ගන්නාපු පළඟෙඩියට ගිනි දැල්ල සැබෑ යථාර්ථයට මුහුණ දෙන්න උනා. මේකද පින්වතුනි ඇත්ත නිදර්ශනේ. බලන්න ගිනි දැල්ල දශමයක්වත් එහාට ගියාද පළඟැටිව හොයාගෙන දවල පුරුස්සලා දාන්න. ගිනි දැල්ල දශමයක්වත් එහාට ගියේ නෑ පළඟැටිව හොයාගෙන. පළඟැටියමයි ගිනි දැල්ල හොයාගෙන ආවේ. පළඟැටියම ගිනි දැල්ල හොයාගෙන ඇවිල්ලා ගිනි දැල්ලේ රළු පහසින් අමීරි දුක අත්විඳින්න සිද්ධ වුණා. බලන්න පින්වතුනි අපි පළගැටිය වගේ නෙවෙයිද? අපිටත් මේ ලෝකයේ පෙනෙන්නේ හරිම සුන්දර මధుර ප්‍රියමනාප තැනක් හැටියට. ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පහස දැනෙන්නේ පෙනෙන්නේ හසු වෙන්නේ පළඟැටියට ගිනි දැල්ල වගේද කියලා බලන්න වටිනවා. පළඟැටියට ගිනි දැල්ල පෙනුනේ හරි සුන්දර මధుර වස්තුවක් හැටියට. දැන් බලන්න ඔබට ලෝකයේ පෙනිලා තියෙන හිම නිවේද කියලා. ඔබට පෙනෙන රූපය, ඔබට ඇහෙන ශබ්දය, ඔබට දැනෙන ගන්ධය, ඔබට දැනෙන රසය, ඔබට දැනෙන පහස, ඔබට තේන්නේ පළඟැටි අරගෙන දැල්ල පෙනුනා වගේ. ඔබ කවදාවත් දුක් වූ අරමුණක් හොයාගෙන ගියේ දුක වේදනාව පිරුණු අරමුණක් හොයාගෙන ගියේ ඔබ හොයාගෙන ගියේ සර්ප සතුට ළඟා කරගන්න පුළුවන් අරමුණක්. සැපේ සුවේ විඳගන්න පුළුවන් සුන්දර අරමුණක් හොයාගෙන ඔබ නිරන්තරව ඉදිරියට ගියේ. එහෙත් මොකක්ද ලැබිච්ච අත්දැකීම? සුන්දරයි මధుරයි කියලා පෙනුණු හැම අරමුණක්ම කුමක්ද අවසානයේට අපිට උදා කරලා තියෙන්නේ, උදා කරමින් සිටින්නේ කොහොමද? අපි අකමැතිම දේ අපට උදා කරලා තියෙනවා. දැන් බලන්න පළඟැටියට ගිනි දැල්ල පෙනුනා වගේම නොවේද අපිත් මේ ලෝකයේ දැකලා තියෙනවා. පළඟැටියට ලැබපු අත්දැකීම නෙමෙයිද අපිත් මේ මිනිස් ලෝකේ ලබමින් ඉන්නේ? පළඟැටියගේ අපේ එච්චර ලොකු වෙනසක් නැහැ වගේ. පින්වතුනි මිනිස් ජීවිතයක් ලැබපු අපේ ඒ ජීවිතය පවත්වන්නේ පළඟැටි දර්ශනයෙන් නම් මේ මිනිස් ජීවිතයේ කොහෙන්ද වටිනාකම? මේ මිනිස් ජීවිතයට කොහොමනම් වටිනාකමක් ලබන්නද? ඒ පළඟැටි දර්ශනයෙන් අපි මිදෙන්න ඕන. පළඟැටි දර්ශනයෙන් කවදාවත් ජීවිතයට සැනසෙල්ලක් උදා කරගන්න බෑ. උදා කරගත්ත කෙනෙකුත් නෑ. පළඟැටියක් ගිනි දැල්ලට ලං වෙනකන් සතුටක් සැපයක් සුවයක් වෙනවා. මధుර වූ ප්‍රිය වූ අරමුණ දැකලා හැබැයි අරමුණ අල්ලගත්ත ගමන් ඒ ලැබපු සුවේ සතුට වෙනුවට මහ ලොකු ආදීනවයක් අත්විඳිනවා. එනිසා ඔබ ටිකක් මේ රාත්‍රියේ ජීවිතය ගැන හිතන්න. මොනවද මම මේ ජීවිතේ පුරා හොයාගෙන ආවේ? මොකක්ද මගේ ජීවිතයේ තුල තිබුණු දැක්ම දර්ශනය? ඒ තුල තියෙනවා පින්වතුනේ චතුරාර්ය සත්‍ය. ඒක ආර්ය සත්‍යයත් කියන එක මම දන්නේ. තමන් දකින සත්‍ය හතරක් තියෙනවා. මෙන්න මේ ටික දුකයි කියලා තෝරගත්ත යමක් තියෙනවා බලෝකේ. මෙන්න මේ ටික ලැබෙනවා නම් සපයි කියලා ගත්ත තැනක් තියෙනවා. මෙන්න මේ ටික නැතිකම දුකට හේතුවයි කියලා හඳුනාගත්ත බවක් තියෙනවා. මෙන්න මේවා හොයන බව සැප ලබන මගයි කියලා හඳුනාගත්ත බවක් තියෙනවා. අපිට කප්පේ අදහස පැහැදිලි කරගත්තොත් ඉගෙන ගත්තේ නැත්නම් දුක් විඳින්න වෙනවා. ඉගෙන ගත්තේ නැතුව දුක් විඳින්න වෙනවා. රසාවක් කරන්න බැරි වුණොත් දුක් විඳින්න වෙනවා. වියන්තරක් හදාගන්න බැරි වුණොත් දුක් විඳින්න වෙනවා. විවාහයක් කරගන්න බැරි වුණොත් දුක් විඳින්න වෙනවා. විවාහයක් වුණත් දරුවෝ නැත්නම් දුක් විඳින්න වෙනවා. වාහනයක් නැත්නම් අන්දරදී ආවරණ මිල මුදල් නැත්නම් දුක වෙනවා. අපි සැපයට ඉඳලා කියන්නේ පැත්ත. ඉගෙන ගත්තොත් සැප ලැබෙනවා. රස්සාවක් තිබුණොත් සැප ලැබෙනවා. සල්ලි මුදල් තියෙනවා නම් සැප ලැබෙනවා. ගෙදර වතුපිටි තියෙනවා නම් සැප ලැබෙනවා. විවාහයක් වුණොත් සැප ලැබෙනවා. දරුවාලෝ ඉන්නවා නම් සැප ලැබෙනවා. දැන් අපි දුකට හේතු වෙන දේ දැක්කේ ඒවා නැති බව. නැති බව තමයි ඒ වෙන්නේ නැති බව දුකට හේතු. ඒවා නැති වුණොත් දුක් විඳිනවා. ඒ නිසා අපි මොකද කළේ? ඒ නැති බව දුරු කරන්න, ඇති බව සාධනය කරන්න අපි වහන්සේ උනා ජීවිතය ඉගෙන ගන්න වහන්සේ. රස්සාවක් හොයන්න වහන්සේ. ගෙදර වතු පිටි දීපල යාළ වාහන හොයන්න වහන්සේ උනා. විවාහ ජීවිතයෙන් සැප ලබන්න හැදුවා. දරුවන් පුරු හදාගෙන සැප ලබන්න හැදුවා. දැන් අපේ ජීවන මාර්ගයේ ප්‍රතිපදාව මේ සැප ලබන මඟ. දැන් අපි ජීවිතේ මෙහෙව්වේ මෙන්න මේ සත්‍යයයි කියලා හිතපු මේ දැක්මේ. මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුකේ නැතිවීමයි මේ නැති කරන පිළිතයි. එතකොට බලංගත් යම් ධර්මයක් තියලා තියෙන එක ධර්මයක්ද අධර්මයක්ද කියන එක අපි තීරණය කරගන්න ඕන පස්සේ. ඔබ ළඟ තිබිච්ච ජීවන දර්ශනය ඔබ. ඔබ මේ හැම දෙයක්ම කරේ සැප ලබන්න. ඔබ මොහොතකට හිතුවේනේ ඉගෙන ගත්ත අය සැප විඳිනවා, ඉගෙන නොගත් අය දුක් විඳිනවා. මේකයි ඔබේ දැක්ම වුනේ. ඔබට පෙනුනේ නෑ ඉගෙන නොගත් අය වගේම අනේ ඉගෙන ගත්ත අයත් ලෝක දුක් විඳිනවා නේද? ඔබට පෙනුනේ රස්සාවක් නැති බව දුකයි, ඇති බව සැපයි කියලා. ඔබට පෙනුනේ නේ රස්සාවක් ඇති අයත් දුක් විඳිනවා කියලා. යාන වාහන ගේදොර වතු පිටි නැති බව දුකයි කියලා ඔබට පෙනුනේ. ඒව ඇති අයත් දුක් විඳින බව ඔබට පෙනුනේ නෑ. විවාහයක් නොවීම දුකයි, වීම සැපයි කියලා පෙනුනේ. ඔබට පෙනුනේ නේ විවාහය නැති අය විතරක් නෙමේ විවාහ ඇති අයත් දුක් විඳින බව. දරුවෝ නැති අය වගේම ඇති අය දුක් විඳින බව ඔබට පෙනුනේ නැහැ. සැපයි කියලා කියපු පැත්තේ, තෝරගත්ත පැත්තේ දුකේ විදිහට නැති බව පෙනුනේ නැහැ. එනිසා ඔබේ දැක්ම නිවැරදි වුනේ නැහැ. එනිසා ඔබ බලාපොරොත්තු වෙච්ච සුවේ සැපේ ජීවිතේ තුළින් ළඟා කරගන්න බැරුව ගියා. එහෙනම් දැන් මේ ගෙවිච්ච ජීවිතය අපි බලාපොරොත්තු වෙච්ච සුවේ සතුට සැබවින් ලබන්න බැරි වුණා නම් වැරදි දර්ශනයකින් පළඟටි දර්ශනයකින් නම් අපේ ජීවිතය ගෙවලා තියෙන්නේ. දැන් වර්ෂ ගණනින්, ඍතු ගණනින්, මාස ගණනින්, අර්ධ මාස ගණනින්, දින ගණනින්, ආහාර වේල ගණනින් ඉස්සර ගෙවලා දාලා තව ටිකයි තියෙන්නේ. මේ ටික ඇති අපිට මේ ජීවිතයේ වටිනා සමාන්තයට ගෙනියන්න. එහෙමනම් පින්වතුනි, අපි කොහොමද ඒ වටිනාකම ජීවිතය තුළ ගොඩනගන්නේ කියලා මෙන්න මේ දින 10 ඇතුළත අපි ඉගෙන ගන්න බලමු. ඒක ඉගෙනගෙන ප්‍රායෝගික වෙන්න බලමු. පළවෙනි දර්ශනයෙන් විදලා ලෝතුරු දර්ශනයෙන් හිත පෝෂණය කරගෙන ජීවිතය සුරක්ෂිත කරගෙන නවිනසන සතියකින් ජීවිතය සුවපත් කරන්න අපට පුළුවන්කම ලැබේවි. එනිසා ඔබ අද රාත්‍රියේ ආපසු නැරිලා බලන්න ජීවිතය දිහා. අර නරියාගේ අත්දැකීම ටිකක් හිතලා බලන්න. පළඟිටියාගේ අත්දැකීම ගැන හිතලා බලන්න. මමත් මෙන්න මේ අරමුණු කරා වේගයෙන් දුවගෙන ගියා. දුවගෙන ගියේ මොනවා හොයන්නද? සැප හොයන්න. පෙනුනේ මට මහා සැපය උදා කර දෙන මෙතරට ගියොත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. විභාගේ සමත් කරගත්තොත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලායි පෙනුනේ. එතරට දුවගෙන ආවා. තව ප්‍රශ්න ගොඩක් නිර්මාණය වුණා. රක්ෂාවක් තිබුණොත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලායි පෙනුනේ. දුවගෙන වේගෙන් ආවා. රටකින් රටකටත් ආවා. පෙනුනේ දේ ඉටු වෙලා නැහැ. තවත් ප්‍රශ්න ගොඩයි. විලාසයක් වුණොත් දුක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා පෙනුණා. ඒකට ඇතුල් වුණා. ඒ ජීවිතේ දුක ඉවර නැහැ. දරුවෙක් මල්ලෙක් හිටියොත් සැප ලබන්න පුළුවන්, තනිකම ගෙවා ගන්න පුළුවන්, දුක ගෙවා ගන්න පුළුවන් කියලා හිතුවේ. එහෙම විතරයි ධර්මණු පුරු හදාගත්තේ. ඒත් ඒ දරුවෝ ලෙඩ වෙනකොට, ඒ දරුවෝ මිය යනකොට, ඒ දරුවෝ හිතුවක්කාර වෙනකොට ලබපු බලාපොරොත්තු වෙච්ච අත්දැකීම නෙමෙයි උදා කරලා තියෙන්නේ. පෙනුණු දේ ලැබිලා නැහැ. පළඟෙටියට පෙනුනේත් ලස්සනයි සුන්දරයි සපයි කියලා. නමුත් පෙනුණු දේ නෙමෙයි පළඟෙටියට ලැබුණේ. හදේ නම් මගේ ජීවිතේ මට පෙනුණු දේ නෙමෙයි නේද ලැබිලා තියෙන්නේ. තව ඉදිරියටත් මේ විදිහෙන් පෙනෙන දේ බලාගෙන ගියොත් මේ අත්දැකීමෙන්ම නේද මිය යන්න වෙන්නේ. එනිසා බෑ මේ ජීවිතය මේ අස්ත්‍ර දුස්තක්ෂණ වලින් මිදෙච්ච මාර්ගී ගුණ පිරිච්ච මේ ජීවිතය මෙවන් නවාසනාවන්ත තැනකින් පළඟටියෙකුගේ දර්ශනයෙන් යුක්ත වෙලා අලාමක ලාමක මරණයකින් අවසන් කරන්නට බෑ. මගේ මරණය අලාමක මරණයක් වෙන්න ඕන. ජීවිතයේ ඇත්ත දැක්ක මුලාවෙන් දුරු වුණු යථාර්ථයේ හඳුනගත්ත ජීවිතයක් බවට පත් කරගන්න ඕන. පළගෙටිය යම් දවසක විනිවිදේ යථාර්ථයේ තේරුම් ගත්තා නම් පළගෙටිය අද ජීවත් වෙන්න තිබුණා. පළගෙටිය ගිනිදැල්ලේ යථාර්ථයේ දැක්කේ යථාර්ථයේ ඇත්ත නොදැකපු නිසා වැරදි තැනකටයි පළඟැටියලු කළේ. අපිත් පින්වතුනි යමක ඇත්ත නොදකින නිසා ඇත්ත නොදකින නිසා යමකට ඇලුම් කළා. ආදරයෙන් අල්ලගත්තට ඒ යථාර්ථය මෙබඳු නම් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ගිනි දැල්ලට පුළුවන් කමක් නැහැ මේ මාව සුන්දර ප්‍රිය වස්තුවක් හැටියට දැකලායි පළඟැටියයි ඉන්නේ. මම සිසිල් වෙන්න ඕන කියලා ගිනි දැල්ලට එහෙම වෙනසක් වෙන්න බෑ. ඒ වගේ මේ ලෝකේ අපි සොයාගෙන යන ප්‍රිය වස්තුන් වලට ඒකේ යථාර්ථය වෙනස් කරන්න බෑ. මේ ලෝකේ හැම හැම වස්තුවකම යථාර්ථය අනිත්‍යතාවය වෙනස් වෙන බව විපරිණාමය. ඒක වෙනස් කළ කෙනෙක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝක පහළවෙන්නේ නෑ. ඒ නිසා අපි බඳු පෙනෙන ස්වභාවයේ නොරැවටි යථාර්ථය දැක්කොත් පළඟැටිය කවදාවත් ගිනි දැල්ලට පණින්නේ නෑ. ගිනි දැල්ලට පැන්නේ නැත්තම් පිච්චෙන්නේ නෑ. වැරෙන්නේ නැහැ. දුකට වේදනාවට ලක්පත් වෙන්නේ නැහැ. අපිත් මෙන්න මේ ලෝකය තේරුම් අරගත්තොත් මේ ලෝකය තේරුම් ගත්තොත් අපි කවදාවත් පිච්චෙන්නේ නැහැ, දෙවෙන්නේ නැහැ. දුකට වේදනාවටපත් වෙන්නේ නැහැ. අපටත් පුළුවන් මේ විශ්වසේ සැපසේ දිවි ගවන්න. ඒ නිසා අපි ටිකක් ඉදිරි ජීවිතයේ තුල ඒ සැනසෙල්ල පිණිස ජීවිතයේ මෙහෙවන්නේ කොහොමද කියලා ටිකින් ටික ඇතුළත අභ්‍යන්තරයට කරකවල බලලා අපේ ආධ්‍යාත්මය හඳුනාගෙන එතන පවිත්‍ර කරමින් ජීවිතය වර්ණවත් කරගෙන තමන්ට ලෝකෙට වටින උත්තම ජීවිතයක් බවට පත් කරගන්න. දෙවියන් බඹුන් වඳින පුදන පූජනීය ස්තූපයක් බවට පත් කරගන්න අපි අද මේ රාත්‍රියේදී අදිස්ථාන කරගමු, ප්‍රාර්ථනා කරගමු. මේ දින 10 පුරාම මොනතරම් බාධක එළඹුණත් මේ සියල්ල දැනගෙන මේ සැනසිල්ල සොයාගෙන යන මේ ගමනට උපකාර පිණිස මේ දහම් සිසිලට එකතු වෙනවා කියන අදිස්ථානීය ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි මේ සිද්ධ කරගත්ත සියලු කුසල පුණ්‍ය ධර්මයන් දෙවියන් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මෝහිතා චිරං රක්ඛන්තු ලෝකසාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං අනුමෝදිතා චිරෝදයන්තු සිරමන්තං. වාසනාවන්ත පින්වත්නි, අද මේ වෙලාවේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ ඔබ හැම දෙනාටම මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා සිත නිවා ගන්න තථාගත ධර්මයකට ජීවිතය ගැන අවබෝධ කරගන්න, ජීවිතයේ දෙස කරපෝල බලන්නට අවස්ථාවක් ලැබුණා. මේ අවස්ථාව තුළින් උපදවාගත්ත, පහල කරගත්ත සියලු පුණ්‍ය කුසල සම්පත් අපි හැම දෙනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සැපැති ශාන්ත සුන්දර සුඛ ප්‍රණීත උතුම් අමා මහ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිස මේ මොහොතේ පටන්ම අසත්පුරුෂ ආශ්‍රයෙන් මුදවා සත්පුරුෂ ආශ්‍රයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ යෙදෙන්නට ඒතුලින් උතුම් සද්ධර්මයේ අසන්නට මේ උපකාරක ධර්මයක් පාරමී ධර්මයක් වේවා කියලා සාරා. අපි දැස් කරගත්ත සිද්ධ කරගත්ත මේ උදාර කුසල පුණ්‍ය සම්පත් මතු දිනේක බුදු වෙන ආවේ මෛත්‍රිය නාමයෙන් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට කල්පේ සාක්ති මහේ සාක්තිය සාසනමාමක උපකාරක දිව්‍ය රාජ සමෝහයට මේ ස්ථානයේද ගමට පලාතට තව තවන්ගේ ගේතර වත පිට ආදියට අධිකෘත උපකාරක දිව්‍ය රාජ සමෝහයටත් පින් ඇති වේවා දිවිසුර වැඩි දියුණු වේවා පතන බෝධීන් අමා මහ නිවනින් සරසෙත්වායි සාදු කියලා. අද දවසේ නායකත්වයේ දරණ පින්වතුන් නමින් මිය පරලෝකීය මෞර්තිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවදරුවන් ආදී හැමටත් අපි හැමදෙනා නමින් මේ ගිය සියලු ඥාති වර්ගයාටත් විහාර පරපුරේ අපවත් වී වදාළ ඒ අති පූජනීය හැල්ලේ චන්ද විමල මහා ස්වාමීන් වහන්සේ ආදී කොටේ සංඝ පරපුරේ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ ස්ථානයේ ගොඩ නගන්නට වේ සමාන සියෝමී පරිලෝකීය දායක කාර්යකාදී හැමටත් මේ පින් එකසේ අත්පත් වේවා සසල ජීවිත සුවපත් වේවා සතුටපත් වේවා දුක් පිළ භයංකර ගෝර සංසාර කතරෙන් එතරව ලබන සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු සාදු. පින්වත් හැම දිනාටමත් හැදුවේ ගුරුතුමා පිය දුවදරුවන් ආදී කවුරුල හැමටත් අද දවසේ නායකත්වයේ දරුවෝ පින්වතුන් මට්ටත් මේ පවුල් වල හැම දිනාටත් දරුකටයුතු අපේ ස්වාමීන් වහන්සේලාටත් මේ පින් බලයෙන් කුසල බලයෙන් තුරුවන් ඥාන බලයෙන් ආශිර්වාදයෙන් සිරිමෝදන් දෙවියන් වීරකවරණේ නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ සරසේවා සියලු යහපත අභිවෘද්ධියේ දියුණුව ආරක්ෂාව රැකවරණයේ සරසේවා සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමුර්ථ වේවා මේ භයංකර සසරේ සරණාතු නරකාදී දුක තුලයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදුණු සත්පුරුෂ ඇසුරෙන් යුක්තව තව තවත් ධම්මකට කුසල් මගට යොමු සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුව කල්වේවාම අපි හැම දිනාටම ලැබේවා.